ます。ナモタセバグルトアラハトサンマサンブッダセ。ナモタセバグルトアラハトサンマサンブッダセ。イタンサンサン、イタンパニサン、ヤジジャン、サブサンカラサムト、サブパディパティサブゴ、サンハクヨ、ヒラゴ、ニロジュ、ニバーナ。मैं शांत है, मैं प्रणीत है, इन अमसील संस्कार यंगे संसिद्धिम, इन उपदेश न तहरीम, तन्नालक्ष्य क्रीम, नैत मनमु विरागे, नैत मनमु निरोधे, निरी मनमु निबान। अतिपूजनीय महोपाध्याय माई पानन महान से प्रधान है, करुत्र योगावचर महासंग्रह में नवसराई, निबान यान मात्र कार्य रते को अपन लपन देश ඉන්ද්‍රියානුසාරයෙන් පුදුන් ලෝකයා ලබන ප්‍රත්‍යක්ෂ ඥානයත් ප්‍රඥා චක්ෂුසෙන් චක්ෂුසෙන් රහතන් වහන්සේ ලබන ප්‍රත්‍යක්ෂ ඥානයත් අතර ඇති මහා පරතරය ගියවර දේශනාවේදී අප බාහ්‍ය සූත්‍රය පිළිබඳ විවරණයෙන් මතු කරගත්තා. පපංච නිප්පපංච යන දෙපදිය අතර ඇත්තේ මේ පරතරයමයි. ලෝක නිරුක්ති ලෝක ව්‍යවහාර ලෝක ප්‍රඥාප්තිය උඩ ගොඩනැගුණු ඉන්ද්‍රිය ඥානෙහි ග්‍රාහ්‍ය ග්‍රාහක ભેදයක් තිබෙනවා. ඒ කියන්නේ අල්ලා ගැනීමට දෙයක් අල්ලා ගන්නා කෙනෙක් ග්‍රාහ්‍ය ග්‍රාහක ભેදයක් තිබෙනවා. නේ අල්ලා ගැනීමට දෙයක් අල්ලා ගන්නා කෙනෙක් ග්‍රාහ්‍ය ග්‍රාහක ભેදයක් තිබෙනවා. කර්තෘ කර්ම සංකල්පනයක් කියනවා. නිතරම ද්වේනිශ්‍රිත බවක් දෙකක් ඇසුරු කරගත්තු බවක් තිබෙනවා ඒ ඉන්ද්‍රිය ඥානෙහි. දුටු බවක් ඇතොත් දුටු දෙයක් ද ඇත දුටු කෙනෙක් ද ඇත. ඒකයි තර්කණය ක්‍රමය. දුටු බවක් ඇතොත් දුටු දෙයක් ද ඇත දුටු කෙනෙක් ද ඇත. මේ පටු දෘෂ්ටි කෝණය ඉක්මවලා නිප්පපංච තත්වයට පත්වීමේ කෙටි ධර්මෝපදේශයක් බුදුරජාණන් වහන්සේ බාහ්‍ය තවුසානන්ට දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති ආදී ඒ සූත්‍රයෙන් ප්‍රකාශ කළා. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් විතරයි. මේ ලෝකයේ තිබෙන මේ ප්‍රපංච තත්වයට හේතුව මේ ස්පර්ශයයි. මේ ඒ කාරණය ඒ රහතන් වහන්සේලා තේරුම් ගන්නේ මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ හතරම ස්පර්ශය නිසා මොහොතකට එක් වෙලා සිඳිලා බිඳිලා විසිරලා යන ප්‍රත්‍ය සමවායක් හැටියට දැකීමේ ditth sutamutta viññāta කියලා කියන්නේ ලෝකයා දේවල් හැටියට සලකන දේ. රහතන් වහන්සේලාට පේන්නේ අර ප්‍රඥා චක්ෂුසෙන් ස්පර්ශය නිසා පස්සං පටිච්ච පටිච්ච සමුපාදයේ හරය එතනයි. පස්සං පටිච්ච ස්පර්ශය නිසා මොහොතකට එක් වෙලා සිඳිලා බිඳිලා විසිරලා යන ඒ ප්‍රත්‍ය සමවායක් පමණයි. ඒකම පටිච්ච සමුපාද දැකීම වෙනවා. ස්පර්ශ ආයතන වලට සීමා වුණු එහෙම නැත්නම් සලායතනයට සීමා වුණු මේ පටු දෘෂ්ටි කෝණය ඉක්මවලා නිප්පපංච විඥාන අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං යන පදවලින් හඳුන්වන ඒ නිවනට නිප්පපංච තත්වයට පත්වීමට නම් ස්පර්ශ නිරෝධය දැකිය යුතුයි. පස්ස නිරෝධය සලායතන නිරෝධයම දැකිය යුතුයි. යමක් නිසා ස්පර්ශයෝ ස්පර්ශ කරද්ද ඒ දේ නැතිකිරීමෙන්ම ස්පර්ශ නිරෝධය සැලසෙන බව බුදුරජාණන් වහන්සේ උදාන පාළියේ මුචලින්ද වග්ගයේ එන එක්තරා සූත්‍රයක ප්‍රකාශ කරලා තිබෙනවා උදාන ගාථාවකි. සවැත්නුවර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින් තමන් ලාභ සත්කාර වලින් පිරිහීම නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් සංඝයා වහන්සේලා කෙරෙහිත් ඊර්ෂ්‍යාව ඇති කරගෙන සංඝයා වහන්සේලාට ගමේදී වනේදීත් බණින්න පටන් ගත්ත අසභ්‍ය පරුස වචන වලින් සංඝයා වහන්සේලා පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේක පැමිණිලි කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිචාරය වුණේ එක්තරා උදාන ගාථාවක් පමණයි. උදාන ගාථා කියන්නේ ප්‍රීති වාක්‍යනේ. ප්‍රීති විදියේ ගාථාවක් ප්‍රකාශ කළා. නමුත් ඒකේ තිබෙනවා ධර්මෝපදේශයකුත් ධර්මඥායකුත්. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තතෝ නෝ පරතෝ දහේත පුසන්ති පස්සා උපධින් පටිච්ච නිරූපධින් කේන පුසෙයුම් පස්සා. මුල් පද දෙකේ තියෙන්නේ උපදේශයයි.
ගාමේ අරණ්‍යයේ සුඛ දුක්ඛ පුට්ටු ගමෙහි හෝ වේවා අරණ්‍යෙහි හෝ වේවා සැප දුක් වලින් ස්පර්ශ කරන ලද්දේ නේව අත්තතෝ නෝ පරතෝ දහේත තමාය කියලා හිතන්නත් නරකයි අනුන්‍ය කියලා හිතන්නත් නරකයි තමා කියා හෝ නොතකිය යුතුයි අනුන් කියා හෝ නොතකිය යුතුය මොකද මක්නිසාද ධර්මඥාය ඊළඟට ඉදිරිපත් කරනවා මේක අනුන්ගේ වැරද්දක්වත් තමන්ගේ වැරද්දක්වත් නෙවෙයි මෙතන තිබෙන්නේ පුසන්ති පස්සා උපධින් පටිච්ච නිරූපධින් කේන පුසෙයුම් පස්සා ස්පර්ශයෝ උපදීය නිසා උපදීන් නිසා ස්පර්ශයෝ ස්පර්ශ කරා නිරූපධින් කේන පුසෙයුම් පස්සා නිරූපදී වූ තැනැත්තා උපදීන්ගෙන් මිදුණු තැනැත්තාව කෙසේනම් ස්පර්ශයෝ ස්පර්ශ කරත් ඔච්චරයි බුදුපියාණන් වහන්සේ වදාළේ මේන් අපට අර නිවන සබ්බූපදී පටිනිස්සග්ග නිරූපදී වශයෙන් යන නම් වලින් හැඳින්වීමේ තවත් වැදගත්කමක් අපට හෙළි වෙනවා මේ කාරණේ නිවන හඳුන්වනවා දැන් අපි කලිනුත් දේශනා කීපයකදීම ඔය උපදී පටිනිස්සග්ග කියන වචනේ හිම ආහුණු අවස්ථාවේදී හමු වුණු අවස්ථාවේ අපි මේ උපදී කියන ඒ සංකල්පය පිළිබඳව තරමක් දුරට විස්තර කළා දැන් මෙතෙන්දිත් ඒ යන්තම් මතක් කර ගැනීම වශයෙන් සැකෙමින් කියනවා නම් අර ලෝකයේ සම්මත උපදී සංකල්පය මොකක්ද දැන් කෙනෙකුගේ මමත්වයේ රඳා පවතින්නට උපකාර වන රන් රිදී මුතු මැණික් මිල මුදල් ගේ දොර ඉඩකඩම් අඹු දරු ආදී ඒ වස්තු සම්භාරය දේපොළ සමූහය තැන්පතු සමූහය එහෙම එකක්ම උපදී හැටියට සලකනවා සාමාන්‍ය අර්ථයෙන් ශාසනික අර්ථයෙන් ධර්මානුකූලව ගැඹුරින් සලකලා බැලුවොත් උපදී කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයම උපාදානස්කන්ධ කියලා කියන්නේ අල්ලා ගැනීම ගොඩක් අල්ලා ගැනීම ගොඩක් කියනකොට මෙතන ද්‍රව්‍ය වශයෙන් වස්තු වශයෙන් සලකන්න දෙයක් නැහැ. නමුත් මේ අල්ලා ගැනීම ගොඩම අර තණ්හා මාන දිට්ඨි ප්‍රපංච වලට යට වුණු ලෝක ව්‍යවහාර වලට යට වුණු ප්‍රත්‍යඥය කල්පනා කරනවා. ඒ අල්ලා ගැනීම ගොඩ අල්ලාගත්තු දෙයක් හැටියට, තැන්පතු හැටියට, අල්ලාගෙන තැන්පත් කරගත්තු දේවල් හැටියට සැලකීමෙන් තමයි උපදි සංකල්පය ඇති වෙන්නේ. එතකොට මේ එකම දේ පිළිබඳව බලන දෘෂ්ටි කෝණයක වෙනසයි. මේ තණ්හා මාන දිච්ච වගේ කල්පනා කර ගන්නවා අර මෙතෙක් ඒ අල්ලාගත්තු දේවල් අල්ලා ගන්න තිබෙන දේවල් දැන් මේ අවස්ථාවේ අල්ලා ගන්න දේවල් එහෙම එකක්ම හරියට අර සේපුවක දාලා තැන්පත් කරපු දේවල් වගේ එහෙම හිතා ගන්නවා අන්නේ උපදීන්නේ ඒව එහෙම එකතු වෙච්ච උපදි ගොඩක් තමයි මේ ලෝකියා බදාගෙන සිටින්නේ එතකොට ඒ උපදීන් අතහැරීම ඒ උපදීන් අතහැරීම තමයි මේ නිවන කියලා කියන්නේ ඒ විදිහට එකතු කරගත්තු උපදි අතහැරීම මේ උපදි අතහැරීමට එක්තරා විදිහක අර අවබෝධයක් අවශ්‍යයි. ප්‍රඥා ආලෝකයෙන් දැකීමෙන්මයි මේ උපදිවල නිස්සාරත්වය දකින්න ඕන. උපදිවල නිස්සාරත්වය දැකීමෙන්මයි උපදී අතහරින්නේ. අතහරිනවා නෙමෙයි ඇත්ත වශයෙන්ම අතහැරෙන විදිය තත්වයක් වෙනවා. මේක අපි තරමක් දුරට උපමාවක් වශයෙන් අර කලින් දේශනාවකදී සඳහන් කළා අපි නැවතත් ඒක මතු කරගනිමු. අර සිනමා අපට හුඟක් උපකාර වුණා සිනමා දර්ශනය. අර සිනමා දර්ශනය ආශ්‍රයෙන් උපදිපටිනස්සක් කියලා අපි ඒ අවස්ථාවේ විස්තර කළේ අර හදිසියේම අර චාලාව ඒකාලෝක වුණාම එතෙක් චිත්‍රපටිය නරඹමින් සිටිය ඒ නරඹන්න තුල ඒ එකතු වෙලා තිබුණු ඒ එතෙන්දී ඒ පුද්ගලයාට උපදි හැටියට සැලකෙන්නේ අර කථාන්තරයේ සම්බන්ධ ඒ සිනමා ලෝකයට අදාළ තැන්පතු ගොඩයි. අන්නේ තැන්පතු සමූහය ඉබේම අතහැරෙනවා. ඒ කියන්නේ අර ආලෝකය ආවහම තේරුම් ගන්නවා මේක මේ මායාවක් මේක මැවීම් ගොඩක් කියන ඒ අවබෝධය එනවා. අන්න ඒ විදිහට තමයි උපදීන් අතහැරින්නේ. එහෙමත් නැත්නම් තව ටිකක් විස්තර වශයෙන් සලකනවා නම් ඒ ආලෝක ශාලාවේ ඒකාලෝක වෙනවත් එක්කම අර ඒ චිත්‍රපටිය හා සම්බන්ධ සංස්කාර සංස්කාර කියන වචනේ ඇත්ත වශයෙන්ම නාට්‍යවලට අයිති වචනයක්. ඒ අර නළුනි ලියන්නාදී එහෙම නැත්නම් නොයෙකුත් කෘත්‍රිම ක්‍රමවලින් කරන මවාපෑම් රාශිය ඒ සංස්කාරවල යථා ස්වභාවය අවබෝධ වෙනවා. එතකොට දැන් අර නර්මන්නට අර චිත්‍රපටිය ඒ ශාලාව හදිසීමේ කාලයක වුණාම ඒ තැනැත්තා ඒ ලෝක සිනමා ලෝකෙන් ගිලිහෙන්නේ කොහොමද? අර සංස්කාර සමනය වෙනවා. ඊළඟට සබ්බ සංඛාර සමතෝ ඊළඟට අන්න උපදී. ඒ නිසාම ඊළඟට අර එතෙක් එකතු කරගෙන හිටියේ සැබෑ හැටියට හිතාගෙන තාත්තික හැටියට සැබෑ හැටියට හිතාගෙන හිටියේ ඒ උපදි සමූහය වස්තු සම්භාරය ඒ කියන්නේ අත්දැකීම් සමූහයයි සිනමා ඒ කතාව පිළිබඳව එතෙක් හිතේ එකතු කරගෙන තිබුණු අත්දැකීම් රාශිය ඒක නැති වෙලා යනවා ඒක නැති වුණාට පස්සේ ඉදිරියට එන ජමනිකා රස විඳීමට අවශ්‍ය වෙන ආස්වාදය කිරීමට අවශ්‍ය වෙන තණ්හාව නැති වෙනවා තණ්හක්ෂය ඒ තණ්හාව නැතිවීම නිසා ඊට පස්සේ එන ජමනිකා වල අර තියෙන විචිත්‍රත්වය මැකිලා යන විරාග එහෙම යනකොට අර චිත්‍රපටිය ඒ යන්ත්‍ර වශයෙන් නොනවැත්තුවත් ඒ තැනැත්තට චිත්‍රපටිය නැවතිලා නිරෝධ. ඒ නිරෝධය නිසාම ඒ තැනැත්තා අර සිනමාලුවේ අර නොයෙකුත් විදිහේ කෙලෙස් වලින් රත් වෙලා හිටපු ඒ රත් වීම ඔක්කොම නිවිල යනවා. එතකොට එතනම තිබෙනවා අපි මේ නිවනට ගත්ත මේ උපමාව පිළිබඳ කතාන්තරය. අන්න සිනමාලුවේ අවදි වීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ උපදී අතහැරෙන්නේ අර යම්කිසි අවබෝධයකින් ප්‍රඥා ආලෝකයකින්. මේක ඇත්ත වශයෙන් අපේ හිතේම තහවුරු විය යුතු කාරණයක් නිසා අපි තව ටිකක් නිදසුන් දෙන්න බලමු. එදිනදා ජීවිතයේත් මේ විදිහ මේ සමහර අවස්ථාවල් වල අවබෝධය නිසා උපදී අතහැරෙන බව අපට අහන්ට දකින්ට ලැබෙනවා. යම්කිසි කෙනෙක් ලොකුම මුදල් නෝට්ටුවකින් ලොකුම මුදල් ගොඩක් එකතු කරගෙන සේපුවක තැන්පත් කරගෙන රැතිස්සේ නිදි නැතිව ඒක ආරක්ෂා කරමින් සිටිනවා. එක දවසක් ද උදේ පාන්දර නැගිට හැටිය ප්‍රවෘත්ති මාධ්‍යෙන් දැනගන්න ලැබෙනවා. කලින් දවසේ රැම අර නෝට්ටුව යම්කිසි හේතුවක් නිසා සම්පූර්ණයෙන්ම අවලංගු කළ බව. එතකොට අර පුද්ගලයා අර ඊට පස්සේ අර නෝට්ටු ගොඩ දිහා බලන්නේ කොහොමද? නිකම්ම කඩදාසි ගොඩක්. ඒ නෝට්ටු හා සම්බන්ධව තිබුණු තණ්හාව, මානීය දෘෂ්ටි එහෙම් පිටිම නැති වුණා. නෝට්ටුව අවලංගු වුණා. ඊට පස්සේ සමහර විට ඒ නෝට්ටු වලින් ගිනි තපිනව අර පුද්ගලයා. ගිනිපත් කරන. ඔන්න අර ඒක ඒක එක්තරා විදිහක ඒ උපදිපටි නිස්සග්ගියක්. తాවකාලික නමුත් උපදිපටි නිස්සග්ගියක් ලෝකයේ සිදුවෙන. අපි නෝ තවත් කෙනෙක් හදිසි ස්ථාන මාරුවක් ලැබිලා ඒ සියලුම බඩු බාහිරාදිය චංචල දේපොළ නිශ්චල දේපොළ ගෙනියන්න බැරි නිසා දාලා යනවා. නමුත් චංචල දේපොළ ටික එකතු කරනවා, උපදි ටික එකතු කරගන්නවා, ගමන අරගෙන යන අලුත් ස්ථානයට යන්න. වාහනයත් ඇවිල්ලා ප්‍රමාදයේ හඟවන නලා හඬ නගනවා. වෙලාවත් පහුවෙන්න ගිහිල්ලා නමුත් මේ තැනැත්තගේ සූදානම් වීම අවසර නැහැ, අවසාන නැහැ. ලොකු රත් වීමකින් නොසන්සුන්කමකින් එහාට මෙහාට දුවනවා. නමුත් තාම ඉවර නැහැ ඒ සූදානම් වීම. බැරිම තැන මීට වඩා ප්‍රමාද වීම හොඳ නැහැ කියලා හැඟින අවස්ථාවේදී අතට හවුණු දෙයක් අරගෙන ඉහින් කනින් එල්ලගෙන දොරකඩ ළඟට පුළුවන් වේගෙන් දුවගෙන යනවා. ඒකම ඇහැරෙනවා. මේ දැක්කේ හීනය, ස්ථාන මාරුව ලැබුණේ හීනේ. ආපු වාහනේකුත් නැහැ, යන්න ගමනේකුත් නැහැ, කළ සූදානමකුත් නැහැ. අන්තිමට ඉතුරු වෙන හතිය විතරයි. ඔන්න එතකොට එතනත් එක්තරා විදිහක අර සිහින ලෝකෙන් අවදිවීමක් මින් අපට පේනවා. ඒ සිහිනය හා සම්බන්ධ උපදි ගිලිහීමේ අවස්ථාව. මේක අපි නිතර අත්දකින කාරණයක්, කෙනෙකුට පහසු වෙන්න අත්දකින පුළුවන් කාරණයක්. එතකොට ඒ දැන් අපි කිව්වා දැන් මේ සිහින ලෝකයෙන් අවදි වෙලා සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට මාරු වෙනකොට සිහින ලෝකය හා සම්බන්ධ උපදි ගිලිහෙන බව. නමුත් ඇත්ත වශයෙන්ම සිහිනයෙන් මේ ඇතුල් වෙන්නේ සැබෑ ලෝකයකටද? සිහිනයෙන් අවදි වෙනවා කියලා කියන්නේ නියම අවදිවීමක්ද, නියම ඇස්හැරීමක්ද කියන එකත් ප්‍රශ්නයක්. මේ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට සිහිනයෙන් අවදිවීම නියම අවදිවීමක්. බුද්ධ, බෝධි, සම්බෝධි ආදී පදවල තිබෙනවා අවබෝධය පමණක් නෙවෙයි අවදිවීම කියන අර්ථය. සමහර අවස්ථාවල් වල ඒකමතු කරලා දීලා තිබෙනවා ධර්මයේ. මේක එක්ක අවදිවීම. ඊළඟට ධම්මචක්ඛු, පඤ්ඤාචක්ඛු, චක්ඛු මුදපාදී ආදී ඒ ධර්මයේ දිලා තිබෙන පදවලින් ඇසක් පහළ වීම ගැන කියවෙනවා. අපි කාටත් ඇස් තිබෙනවා, නමුත් ඇසක් පහළ වීම ගැන කියවෙනවා. ඉතින් මේන් අපිට හැඟෙන්නේ මේ නිවන පිළිබඳව කතා කරනකොට, ධර්මයේ ගැඹුරු පැක්ෂය ගැන කතා කරනකොට අර සිහිනේ නවදීම නියම අවදීමක් නෙවෙයි, තවත් සිහින ලෝකයකට ඇතුළු වුණා වගේ වැඩක්. නමුත් ඊළඟට අපි බලමු දැන් මේ උපදි සංකල්පයේ අර ගැඹුරට යන හැටි. මේ සංසාර සිහිනය දැන් එතකොට සංසාර සිහිනයයි අප ඉදිරියේ තිබෙන්නේ. මේ සංසාරයේ සිහිනය මිදීමට, සිහිනෙන් මිදීමට නම් මේ සංසාර සිහිනයට අදාළ සියලුම උපදීන් නිස්සාර බව යම් කිසි ආකාරයකින් වැටහෙන්න ඕන. ඒක වැටහෙන්නේ එක්තරා ආලෝකයකින්, ප්‍රඥා ආලෝකයෙන්, අවබෝධයකින් බව අපට අර කලින් දවසේ සාකච්ඡා කළ බාහ්‍ය සූත්‍ර උදාන ගාථාවෙන්ම පෙනී ගියා. අපි ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා මේ ලෝකයේ හැටියට සැලකෙන මේ සලායතන ලෝකය, සලායතන ස්පර්ශායතන හා සම්බන්ධ ලෝකය අර බාහ්‍ය සූත්‍ර උදාන ගාථාව පසුබිම් කරගෙන විමසලා බලනකොට හරියට පලා දැමීමට තරම් ඝන වූ මෝහාන්ධකාර පටලයක් තුල ක්‍රියාත්මක වන පටු ආලෝක ධාරා 6ක් පමණ. ඒ අන්ධකාරය නිසාම තමයි අර ඉරත් හඳත් තරුත් බැබලෙන බව එදා අපි ප්‍රකාශ කළේ. අනන්ත විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං කියලා කියන ඒ සබ්බතෝපබ හැම පැත්තෙන්ම ප්‍රභාවත් වූ අනිදස්සන විඥානයේ ඉරත් හඳත් තරුත් නැතේ කියලා කිව්වේ ඒවාට බැබලීමට අවශ්‍ය අන්ධකාරයක් එතන කොහෙත්ම නැති නිසායි. රූප අරූප නැති වෙන්නේත් රූපය අරූපය රූපයේ සෙවණැල්ල ඒ ඔක්කොම සෙවණල්ලක්වත් ඉතිරි වෙන්නේ නැහැ. මක් නිසාද? අර විනිවිද යන ප්‍රඥාව නිසා. ඒ කාරණා අපි එදා ප්‍රකාශ කළා. එතකොට දැන් මේන් තේරෙනවා මේ නිවනින් කියන සබ්බූපදීපටි නිස්සග්ගය අර අනිත් తాවකාලික අවදිවීම වගේ නෙවෙයි. කලින් අර උපමා වශයෙන් අපි ගත්තුවේ අවදිවීම තුනම తాවකාලික අවදිවීම. සිනමා ලෝලයේ අවදිවීම ඉතාමත්ම తాවකාලිකයි. ඒ සිනමා ලෝලයා අර හදිසියේ බලාපොරොත්තු නැති ආකාරයට අර හදිසියේ ශාලාව ඒකාලෝක වීම නිසා ඒ දර්ශන ගැන කලකිරුණාට මොකද? නැවතත් ශාලාව අඳුරු වෙලා චිත්‍රපටිය ආරම්භනකොට එහෙම නැත්නම් චිත්‍රපටියේ ශාලාව අඳුරුන හැටිය Taman දන්නේවත් නැතුව කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව ගලාගෙන ඇවිල්ලා අර පුද්ගලයා ආයතර සිනමා ලෝකේ අතරමං වෙනවා. ඊළඟට අර නෝට්ටුව ගැන කියවපු කාරණෙත් එහෙමයි. ඒ අවලංගු වුණු නෝට්ටු අර විදියට පිලිස්සුවට මොකද? අවලංගු වුණු නෝට්ටුව පිළිබඳ තණ්හාමාන දෘෂ්ටි ඇති වුණාට මොකද? වලංගු නෝට්ටු සොයාගෙන යනවා ඊට පස්සේ. ඊළඟට සීන ලෝවේ අවදිවීමුත් తాවකාලිකව අපි කවුරුත් දන්නවා. ඊළඟට නින්දට ගියට පස්සේ ආයෙත් සීන දකින්නවා. මේ විදිහේ తాවකාලිකත්වයක් නෙවෙයි මේ නිවන පිළිබඳ අවදිවීම. ඊට හේතුව සියලුම ආශ්‍රවයන් සංසාරයේ අර ඒ නින්දට අදින සිහිනවලට අදින සංසාර සිහිනට අදින සියලුම ආශ්‍රවයන් ඒ ප්‍රත්‍යක්ෂ ඥානේ පූර්ණ ප්‍රත්‍යක්ෂ ඥානේ එහෙන් පිටින්ම විනාශ වෙනවා, වියලිලා යනවා, ක්ෂය වෙනවා. ආසවත් හේ කියන පදයේ මූලික පදයක් හැටියට නිවන හැඳින්වන මූලික පදයක් හැටියට සූත්‍රවලේ දීලා තියෙන්නේ ඒක නිසායි. එතකොට මේන් අපිට පේනනවා මේ රහතන් වහන්සේලා මේ හපංකම කරන්නේ අරහත්ඵල සමාධියේදී. මේ අරහත්ඵල සමාධිය පිළිබඳව සෑහෙන පමණ ඒ සූත්‍රවල සඳහන් වෙනවා අරහත්ඵල සමාධිය ගැන. නමුත් ඒවා ගැන ඇත්ත වශයෙන්ම ඒවා ගැන කියවෙන සූත්‍ර වෙන ආකාරයකටයි තේරුම් කරන්නේ. මෙතන යම්කිසි අභිරහසක් තිබෙනවා. ඒක නිසා අපිට ටිකක් සවිස්තරව මේ ගැන කියන්නත් සිද්ධ වෙනවා. දැන් අර බාහ්‍ය සූත්‍ර උදාන ගාථාවෙනුත් මේ අපිට පෙනී ගියා. ඒ රාජසිතක සැටි දක්වන සමහර සූත්‍ර දේශනා වර්ධවා විපරීත අන්දමින් තේරුම් කිරීම නිසා මේ නිබ්බාන පිළිබඳ මහා අවුලක් ඇති කියලා තියෙන බව. ඒකට හේතුව ඇත්ත වශයෙන්ම අර ඒ අරහත්ඵල සමාධිය මහා ආශ්චර්යමත් එකක්. ලෝකයාට හිතන්න බැරි තරම් මහා පුදුම විදිය දෙයක්. ඒ කාරණේ තමයි අර මේ ඔය රතන සූත්‍රයේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන පැහැදිලියම යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයී සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝ නෙවිජ්ජති ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථියෝතු. යම් බඳු පිරිසිදු වූ සමාධියක් බුද්ධ ශේෂ්ඨයාණන් වහන්සේ නිතර නිතර වර්ණනා කර ඇද්ද යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයී සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු. යම් සමාධියකට ආර්යවන් වහන්සේලා පඬිවරු ආනන්තරිකයයි කියද්ද ආනන්තරි කියන නම දෙද්ද සමාධිනා තේන සමෝ නවිජ්ජති ඒ සමාධිය හා සම වූ අනික් සමාධියක් නම් නැත. ඉදම්පි ධම්මේ රතනං පණීතං නිර්වාණ ධර්මයේ පිළිබඳව මේකත් මේ ප්‍රණීත රත්න ස්වභාවයක් මේ සත්‍යයෙන් ඔබට යහපතක්ම වේවා කියන එකයි මේ ගාථාවේ අදහස. එතකොට මේ අසම සම සමාධිය මේ අසම සම අරුම පුදුම සමාධිය ඇත්ත වශයෙන්ම මෙන්න මේ අරහත්ඵලය මේ නිවන පිළිබඳ මේ ගැටලුව ඇතිවීමට එක හේතුවක් වෙලා තිබෙනවා. මේකේ මේ අරහත්ඵල සමාධිය මෙතන මේක පුදුම දෙයක් වන්නේ අර මෙතන කියවෙන විශේෂයෙන්ම ආනන්තරික කියන වචනයක්. අපි ඒ වචනේ ඔස්සේ ටිකක් විමසලා බලමු. මේ මෙතන කියවෙන මේ අරහත්ඵල සමාධිය ආනන්තරික නමින් හඳුන්වන බව. මේ ආනන්තරික කියලා කියන්නේ මේ නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂයේ එක්තරා විශේෂත්වයක් හඟවන පදයක්. කෙලෙස් අරහත්ඵල ඥාන අරහත් මාර්ග ඥානෙන් කෙලෙස් ක්ෂය කරාට අනුතුරුවම ඒකම ඒ නිවන පිළිබඳ නිවන කියලා කියන්නේ භව නිරෝධය සලායතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයකුත් ලැබෙනවා. අපි අර කලින් අවස්ථාවක කිව්වේ විභාගය ලියලා ඉවර වෙනකොටම ප්‍රතිඵලාව කියලා. ආයිත් ප්‍රතිඵල එනකම් බලාපොරොත්තුවක් අවශ්‍ය නැහැ කියලා. අන්න ඒ වගේ. එතකොට අන්නේ අනන්තරා ඒ අනතුරුවම ඒ සම්පූර්ණ පූර්ණ ප්‍රත්‍යක්ෂයක් ලැබෙනවා. ඒ පූර්ණ ප්‍රත්‍යක්ෂය හඳුන්වන විශේෂ වචනයක් තිබෙනවා අඤ්ඤා කියන එක. ඒ වචනේ ඉතාමත්ම වැදගත්. අඤ්ඤා කියලා කියන්නේ ආජානාති කියන පදයෙන් එන්නේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම. මේ අරහත් ඵලය පිළිබඳව සමහර විට අරහත් ඵලය සමාධිය හඳුන්වන අඤ්ඤා ඵල සමාධි අඤ්ඤා විමුක්ඛ ආදී නම් වලිනුත් මේ අඤ්ඤා කියන වචනය ඉතාමත්ම වැදගත් වචනයක්. දැන් දැනීම දැන ගැනීම හඟවන ඒ ඥා කියන ධාතුවෙන් නිෂ්පන්න පද රාශියක් අපට මේ සූත්‍ර දේශනාවල හමු වෙනවා. සංඥා විඥාන පඤ්ඤා ඥාන අභිඤ්ඤා පරිඤ්ඤා අඤ්ඤා. සංඥා කියන්නේ හඳුනා ගැනීම, විඥාන කියලා වෙන්කොට දැන ගැනීම අපි කෙටින් සැලකුවොත්, පඤ්ඤා කියලා කියන්නේ ප්‍රකට වශයෙන් දැන ගැනීම, ඥාන කියලා කියන්නේ දැනුම, අභිඤ්ඤා කියන්නේ විශේෂ වශයෙන් විශිෂ්ට වශයෙන් දැන ගැනීම, පරිඤ්ඤා කියන්නේ පිරිසිඳ දැන ගැනීම, අඤ්ඤා කියලා කියන්නේ ආජානාති සම්පූර්ණයෙන් සහතික වීමට පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගැනීමයි. මේ අඤ්ඤා කියන වචනයට ලැබුණු වැදගත් තැන හෙළි වෙන තවත් ගාථා යුගලයක් අපට ඉතිවුත්තකේ තික නිපාතයෙන් හමු වෙනවා. සේඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනෝ කයස්මින් පඨමං ඥානං තතෝ අඤ්ඤා අනන්තරා. තතෝ අඤ්ඤා විමුක්තස්ස ඥානං වේ හෝති තාදීනෝ අකුප්පාමේ විමුක්තීති භව සංයෝජනක්ඛේ. සේඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනෝ ඍජු ආරියෂ්ඨාංගික මාර්ගය අනුව යමින් හික්මෙන්නා වූ සේඛ පුද්ගලයාට කයස්මින් පඨමං ඥානං ක්ලේශක්ෂය පිළිබඳව ඒ පළමුවෙනිම ඥානය උපදිනවත් හයස්මින් පඨමං ඥානං තතෝ අඤ්ඤා ඊට අනතුරුවම තතෝ අඤ්ඤා අනන්තරා ඊට අනතුරුවම අඤ්ඤා නම් වූ අරහත් ඵලය එනිවන නිර්වාණ ප්‍රත්‍යක්ෂය ලැබෙනවා. තතෝ අඤ්ඤා විමුක්තස්ස ඥානං වේ හෝති තාදීනෝ. ඒ විදිහට අඤ්ඤා විමුක්ත වූ ඒ සම්පූර්ණ පූර්ණ ප්‍රත්‍යක්ෂයෙන් පූර්ණ අවබෝධයෙන් නිවන් දුටුවේ පුද්ගලයාට ඒ තාදී පුද්ගලයාට එහෙව් පුද්ගලයාට ස්ථිරසාර පුද්ගලයාට ඥානයක් ඇති වෙනවා. අකුප්පාමේ විමුක්තියති මගේ මේ විමුක්තිය මගේ මේ චේතෝ විමුක්තිය අකෝප්‍යයි අකම්ප්‍යයි අචලයි කියන අකුප්පාමේ විමුක්තියති මක් නිසාද භව සංයෝජනක් හේ භව සංයෝජන ඔක්කොම ක්ෂය වෙලා කැඩිලා ගිහිල්ලා නිසා. ඔන්න එතකොට මේක කීපාතකින්ම බොහොම ස්ථිරසාර ප්‍රත්‍යක්ෂයක් බව මේ ගාථා වලින් දක්නොත් අපට පැහැදිලි වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගාථා දෙක එතන සූත්‍රයේ ඉදිරිපත් කළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ අවබෝධය පිළිබඳව වැදගත් වන ධර්ම තුනක් හැඳින්වීම වශයෙන්. ඒ ධර්ම තුන හඳුන්වලා තියෙන ඉන්ද්‍රිය නාමයෙන් අනඤ්ඤාතං ඤසාමීතින්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤාතාවින්ද්‍රිය කියන ඉන්ද්‍රිය තුන හැඳින්වීම වශයෙන් මේ ගාථා දෙක ප්‍රකාශ කරලා තිබෙන්නේ. අනඤ්ඤාතං ඤසාමීති ඉන්ද්‍රිය කියන වචනේත් මේ ඒතනක් තිබෙනවා මේ අඤ්ඤා කියන වචනේ. අඤ්ඤා වශයෙන් සම්පූර්ණ වශයෙන් අවබෝධ එතෙක් අවබෝධ නොකළා වූ යමක් අවබෝධ කරන්නේමි යන ඒ යන ඒ එතන කියන්නේ අර කයස්මින් පඨමං ඥානං කියන එක හැඳින්වීමට එතන ගන්නෙ. අර පළමුවෙන් ලැබෙන ක්ෂය කයස්මින් ක්ලේශක්ෂය පිළිබඳ ඥානය හඳුන්වලා තියෙන තැන අනඤ්ඤාතං ඤස්සාමීතින්දිය කියලා. ඊළඟට තතෝ අඤ්ඤා අනන්තරා කියලා ප්‍රකාශ කළේ අන්න අර අඤ්ඤේන්ද්‍රිය. ඒක ඊටාම පැහැදිලි අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤා නමැති ඉන්ද්‍රිය. ඊළඟට අකුප්පාමේ විමුක්තිති කියලා ඒ විදිහට එන ඥානය තුන්වෙනිව කියාපු ඥානය අකෝප්‍ය බව විමුක්ති ඥාන දර්ශනයයි ඇත්ත වශයෙන්ම. ඒක තමයි අර අඤ්ඤාතාවින්ද්‍රිය කියලා කියන්නේ. අඤ්ඤාතාවින්ද්‍රිය කියලා කියන්නේ ඒ අඤ්ඤාව ලබාගෙන සම්පූර්ණ කරගත්තු තැන ඇත්ත. මේ දෙක අතරේ බොහොම සියුම් වෙනසක් තිබෙන්නේ අඤ්ඤා. දැන් ඒක අපි උදාහරණයක් හැටියට ගත්තොත් බුත්තාවී පවාරිතෝ කිව්වොත් බුත්ත කියලා කියන්නේ නම් කාලා ඉවර කළ. බුත්තාවී පවාරිතෝ කිව්වහම කාලා ඉවර කළ පමණක් නෙවෙයි. ආහාර වළඳලා ඉවර කළ පමණක් නෙවෙයි. අතත් වසනවා තවත් එපා කියලා. හොඳටම ඒක ස්ථිරයි. අන්න මගේ මේ විමුක්ති අකෝප්‍යයි කියලා කිව්වේ අන්න අර අඤ්ඤාතාවි ඉන්ද්‍රියෙන්. ඒක හිම්පිටිම ස්ථිරයි සම්පූර්ණයෙන්ම. ඒ විමුක්ති ඥාන දර්ශනයත් තහවුරු වෙලා තිබෙනවා. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ අරහත් ඵල සමාධියේ ඒකාංශයක් අපි මේ ආනන්තරිය කියන වචනේ ඔස්සේ ගිහිල්ලා මේ දැක්ුවේ. ඊළඟට අර රතන සූත්‍ර ගාථාවේ දක්වලා තියෙන ආකාරයට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් මේ අසමසම අරුම පුදුම සමාධියේ නොයිකුත් තැන්වල නොයිකුත් සූත්‍ර දේශනාවල වර්ණනා කරලා තිබෙනවා. යම්කිසි අහේතුවක් නිසා ඒවා පිළිබඳව අටුවාචාරින් වහන්සේලා සමහර විට නිපාත පද ගැන පිටු ගණන් දැක්වුවත් ඒවා පිළිබඳව සමහර විට වචන දෙක තුනකින් අටුවාවකින් ඉවර කරලා තියෙනවා. අපි අන්නේ බඳු සූත්‍ර කීපයක් ඉදිරියට ගනිමු. අංගුත්තර නිකායේ ඒකාදශම නිපාතේ කියනකොට අග කෙළවර ඒකාදශම නිපාතේ එනවා සූත්‍රයක් සන්ධ සූත්‍රය කියලා. සන්ධ ඒ සන්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සන්ධ නැමැති භික්ෂුන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා එක්තරා භද්‍ර වූ ආජානීය පුරුෂයෙකු වඩන අරුම පුදුම සමාධියක් ගැන මහ පුදුම විදිහේ සමාධියක් ඒ විස්තර කරන්නේ. ඒ සමාධියේ ලක්ෂණ මෙන්න මෙහෙමයි කියවෙන්නේ. ඒ පුද්ගලයා ඒ සමාධියේදී සෝ නේව පඨවින් නිස්සාය ජායති න ආපං නිස්සාය ජායති න තේජං නිස්සාය ජායති න වායං නිස්සාය ජායති න ආකාසානං ඡායතනං නිස්සාය ජායති න විඥානං ඡායතනං නිස්සාය ජායති න ආකින්චඤ්ඤායතනං නිස්සාය ජායති න නේව සංඥාන අසංඥායතනං නිස්සාය ජායති න ඉදලෝකං නිස්සාය ජායති න පටලෝ න පරලෝකං නිස්සාය ජායති යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තම්පි නිස්සායන ජායති ජායතිච පන එවං ජායංච කොහසන්ද භද්‍රං පුරිසා ජාණ්‍යං සයින්දා දේවා සපජාපතික ආරකාව නමස්සන්ති නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේ නාභිජානාම යම්පි නිස්සාය ජායසි. මේ සූත්‍රය අපි අදහස කියමු දැන්. ඊළඟට මේ කියන මේ ධානයේදී මේ අභද්‍ර වූ ආජානීය ආජානීය අශ්වය කියලා කියන ඒ අශ්වයක පිළිබඳ උපමාවකට සම්බන්ධ කරලා මේක දක්වන්නේ. ඒ උපමාදික කතන්දර අපි කියන්නේ යන්නේ නැහැ. මේ ආජානීය භද්‍ර වූ පුරුෂයා වඩන මේ පුදුම සමාධියේ කොහොමද ලක්ෂණය? සෝ නේම පඨවින් නිස්සාය ජායති. හෙතෙම පෘථිවිය අසුරු කරගෙන ධානය වඩන්නේ නැහැ. පෘථිවිය අරමුණු කරගෙනත් ධානය වඩන්නේ නැහැ. පොළොව අරමුණු කරගෙන කියලාම කියමු අපි. පඨවි ධාතු ආදී වශයෙන්ම නැතුව පොළොව අරමුණු කරගෙන ධානය වඩන්නේත් නැහැ. ජලය අරමුණු කරගෙන ධානය වඩන්නේත් නැහැ. ගින්න අරමුණු කරගෙනත් නෙවෙයි. වායුව අරමුණු කරගෙනත් නෙවෙයි. ඊළාට ආකාසනංචායතන අරමුණු කරගෙනත් නෙවෙයි. විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤායතන ඒකක්වත් අරමුණු කරගෙනත් නෙවෙයි. රූප අරූප දෙකම ඉවරයි එතකොට. ඊළඟට නෑ ඉදලෝකං නිස්සාය. මේ ලෝක පිළිබඳව සංඥා ඒක මුල් කරගෙනත් නෙවෙයි. පරලෝක පිළිබඳවත් නෙවෙයි. ඊළඟට ඔන්න ඔක්කොම අහුවෙන හැටියට පාඨයක් තිබෙනවා. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තම්පි නිස්සායන ජායති. යම්තාක් දුටු ඇසු දැනුන තේරුම්ගත් නොනි සිතින් තේරුම්ගත් දැනගත් ඊළඟෙම සිතින් පැමිණියා වූ පර්යේෂණ වශයෙන් සොයා බැලු විචාරා බැලු ඒ කිසිවක් පිළිබඳවත් නෙමෙයි මේ ධානය වඩන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් ධානයක් වඩන්නේ නැහැ කියලා. ඊළාට ඒක අවධාරණය කිරීමටයි බුදුරජාණන් වහන්සේ ඊළාට ප්‍රකාශ කරන්නේ ධායතිච පන එසේ වී නමුත් ධානයක්ද වඩයි. ඊළඟට එවං ජායංච පන සන්ද එබඳු ඒ ඥානිය වඩන්නා වූ ඒ භද්‍ර වූ ආජානීය පුරුෂයා වෙත සයින්දා දේවා සපජාපති කියන්නේ ඉන්ද්‍ර ප්‍රජාපතීන් ඇතුළු දෙවියන් ඇවිල්ලා ඈතින් ඉඳගෙනම කොයිතරම් ගෞරවයකින්ද ඈතින් ඉඳගෙනම නමස්කාර කරනවා මෙන්න මෙහෙම ගාථාවක් කියලා. මොකද්ද? නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යස්ස තේ නාභිජානාම යම්පි නිස්සාය ජායසි. නමෝතේ පුරිසාජඤ්ඤ ආජානීය පුරුෂය ඔබට නමස්කාර වේවා. පුරුෂෝත්තමේ ඔබට නමස්කාර වේවා. යම්බඳු වූ ඔබ යමක් අසුරු කොටගෙන ධානය වඩන්නේද එය අපි නොදන්නෙමු. ඉන්නේ පේනවා මේකේ අරුම් පදම ස්වභාවය. එතකොට ඔන්න ඔය විදිහේ ඊළඟට සන්ද ස්වාමීන් වහන්සේ විමසනවා බුදුරජාණන් වහන්සේගෙන් මේක මේ කොයි ආකාරي සමාධියද කතං ජායෙන් කොයි විදිහට ධාන වඩනකොටද මෙහෙම වෙන්නේ කියලා. ඒකට පොඩි විසඳුමක් වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් වශයෙන් බුදු පියාණන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ඒ ධානය වඩන අවස්ථාවේදී ඒ භද්‍ර වූ ආජානීය පුරුෂයාට පඨවිස්මින් පඨවි සංඥා විභූතා හෝති. පෘථිවියෙහි පෘථිවි සංඥාව විභූත වෙලා. ඒ වචනේ ගැන අපිට ටිකක් කියන්න වෙනවා පසු වෙලා. ඒ වගේම ආපස්මින් ආපෝ සංඥා විභූතා හෝති. ඔය කියාපු අර එක එක අරමුණක් පිළිබඳව අර දිගට අපිට කියා දිගටම නොකියුවට තේරුම් ගන්න පුළුවනි. ඒ ආපෝ ආදී ඒ කිසිම එකක් පිළිබඳව තිබෙන සංඥාව විභූතයි. ඒ වගේම දිට්ඨ සුත මුත විඤ්ඤාත ආදී පිළිබඳවත් ඒවා පිළිබඳ සංඥාවත් විභූතයි. මේ විභූත කියන වචනය අටුවාවේ තෝරන්නේ ප්‍රකට වීම කියන අර්ථයෙන්. මෙතන එහෙම් පිටින්ම මේ අසූත්‍රයේ අර්ථය විකෘත වෙන විදිහේ අර්ථකථනයක් එතන තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ විභූත අවිභූත කියන පද දෙක ප්‍රකට වීම අප්‍රකට වීම කියන අර්ථවලිනුත් යෙදෙන තැන් තිබෙනවා. මක් නිසාද මේ විභව කියන වචනේ බොහොම මේ එක්තරා මහා අර්ථ පරිණාමයක් ඇති වචනයක්. නමුත් මූලික අර්ථය සූත්‍රවල නිතර හමු වෙනවා. දැන් භව විභව කිව්වහම පැවැත්මත් විනාශයක්, පැවැත්මත් නැතිවීමක්. එතකොට මෙතන ගන්න තියෙන්නේ අර ප්‍රකට වීම අර්ථය නෙවෙයි නැතිවීම අර්ථය. නැති වුණා කියන අදහසයි මෙතෙන්ට ගැලපෙන්නේ. ඒ බව වැඩියත් පැහැදිලි වෙනවා සූත්‍රයේ මුල් කොටසේ දිගටම තියෙන නකාර. නේව පටවින් නිසා ජායති, නාපං නිසා ජායති ඔය ආදි වශයෙන් අර කියාපු අර එක සංඥාවක් නැති බව ප්‍රකාශ වෙන්නේ. ඒවා ප්‍රකට බවක් නෙවෙයි. නමුත් මේ සූත්‍රයේ පිළිබඳව අර්ථය පිළිබඳව නොතේකීමකින් දෝ අටුවාව අර ප්‍රකට වීම කියන අර්ථය මෙතන දීලා තිබෙනවා. තවදුරටත් අපි මේ ගැන විස්තර කෙනෙකුට සැකයක් උපදිනවනම් අර සූත්‍රවල විභූත කියන වචනේ ඇත්ත වශයෙන්ම නැති වූ, පහ වූ, ඉක්ම ගියා වූ කියන අර්ථයෙන් ඉදලා තිබෙන බවට අපිට සාධක දක්වන්න පුළුවනි. කලින් අවස්ථාවාර කලහ විවාද සූත්‍රයෙන් අපි ගාථා පෙන්වුම් කරනකොටත්, ගාථා ප්‍රකාශ කරනකොටත් අවක කියුණා, එක ගාථාවක කියුණා, කිස්මින් විභූතේ නපුසන්ති පස්ස. කුමක් නැති වූ කල්හිද ස්පර්ශයෝ ස්පර්ශ නොකරන්නේ? ඊළඟට ඒකට පිළිතුරු වශයෙන් ඊළඟ ගාථාව කියුණා, රූපේ විභූතේ නපුසන්ති පස්ස. රූපේ නැති වූ කල්හි ස්පර්ශයෝ ස්පර්ශ නොකරත්. එතනත් විභූත කියන එක ඇදලා තිබෙන්නේ නැති වූ කියන එක. තවත් ඊටත් වඩා පැහැදිලි සාධකයක් තිබෙනවා. අර සුත්තනිපාතේ පාරායන වගේ පෝසාල මානව පුච්ඡා වෙන ගාථා පදයක් තීරීම් කිරීමේදී චූල නිද්දේශයම, අටුවාව නිතර උපකාර කරගන්න චූල නිද්දේශයම, ඒ ගාථාවේ සඳහන් වෙන විභූත රූප සංඤ්ඤස කියන පදය විග්‍රහ කිරීමේදී එතන විභූත කියන පදය තෝරන්නේ විගතා, අතික්කන්තා, සමතික්කන්තා, වීතිවත්තා ආදී පදවලින්. විගතා කියන්නේ පහ වූ, ඉක්ම ගියා වූ, හොඳින්ම ඉක්ම ගියා වූ, ඒ වගේම නොපවතින කියන අදහස දෙන විදිහටයි තෝරන්නේ. එනුත් අපිට පේනවා මෙතෙන්ද විභූත කියන වචනින් ගන්න තියෙන්නේ අර ගියාපු එකම සංඥාවක්වත්. අර සමාධියේ නැහැ. ඉන්න අපිට පේන්නේ මේක මහා අමුතුම විදිහේ සමාධියක්. ලෝකයා සාමාන්‍යයෙන් සමාධියකට, ධානයකට අරමුණු කරගන්න කිසිම අරමුණක් මේ සමාධිය තුල නැති බවයි. මේ අරූපදුම සමාධිය ගැන බුදුරජාණන් වහන්සේ ගෙනුත්, අනිකුත් සංඝයා වහන්සේලා ගෙනුත් විටින් විට සම්යම් අවස්ථාවල විමසූ තැන් ඒ සූත්‍ර දේශනාවල කොතිකුත් හමු වෙනවා. බොහෝ විට ආනන්ද ස්වාමීන් වහන්සේමත් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ විදිහේ එක තැනක් තිබෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකාදශම නිපාතයේ එන සූත්‍රයක. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ධ්‍යානය ගැන විමසන්නේ හරියට මෙන්න මෙහෙම සිංහලට අපි නැඟුවොත් මේ මුල් පාඨය ශ්‍රියානුකෝ භන්තේ භික්ඛුනෝ තථාරූපෝ සමාධිපටිලාභෝ. ස්වාමීනි, භික්ෂුවකට මෙහෙමත් සමාධිපටිලාභයක් තිබිය හැකිද? මෙහෙමත් සමාධි ලැබීමක් තිබිය හැකිද? ඒක පුදුමයේ අරුම් පුදුම බවහඟවන විදියට ප්‍රශ්න කරන්නේ. ශ්‍රියානුකෝ භන්තේ තථාරූපෝ සමාධිපටිලාභෝ යථා කියලා ඒ විදියට පටන් ගන්නවා. බුදු ස්වාමීනි, භික්ෂුවකට මෙහෙමත් සමාධි ලැබීමක් තිබිය හැකිද? කෙබඳුද? යථා නේව පටවියං නේව පටවියං පටවිසඤ්ඤීන ආපස්මින් ආපෝ සංඤීන තේජස්මින් තේජෝ සංඤීන වායස්මින් වායෝ සංඤීන ආකාසානංචායතනි ආකාසානංචායතන සංඤීන විඤ්ඤාණංචායතනි විඤ්ඤාණංචායතන සංඤීන ආකින්චඤ්ඤායතනි ආකින්චඤ්ඤායතන සංඤීන නේව සංඥානා සංඥායතනි නේව සංඥානා සංඥායතන සංඤී නයිදලෝකේ ඉදලෝක සංඤීන පරලෝකේන පරලෝක සංඤී යම්පිදන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචාරිතං මනසා තත්‍රාපින සංඤී සංඤ්ඤාස සංඤීච පනස්. ඒ කියන්නේ මෙන්න මෙහෙමත් සමාධි ලැබියක් තිබිය හැකිද? ඒ කියන්නේ කලින් අසාපු කාරණයක් පැහැදිලි කර ගැනීමට අහන්න වගේ. ඒ භික්ෂුවට පෘථිවියේ පෘථිවි සංඥාවක් නැහැ. ජලයේහි ජල සංඥාවක් නැහැ. ওই විදිහට අර දැන් හිතා ගන්න පුළුවන් අනිත් ඒවා පිළිබඳවත් එහෙමයි. නමුත් අගති කියවෙනවා. නමුත් සංඤීච පනස් එසේද වුවත් අර කියන කිසිම සංඥාවක් නැතත් සංඤීද වෙයි. අර ඉස්සෙල්ලා කියවුණා ඒ විදිහම පාඩයක් නේව පටවින් නිසා ජායති කියලා. නමුත් ඉවරුනේ අවධාරණාත්මක විදිහින් ජායති චපන. එහෙම වුණා ධ්‍යාන කරනවා. දැන් මෙතන කියවෙන්නේ ඒ වගේම සංඥාවකුත් තියෙනවා. සංඥා අර කිසිම සංඥාවක් ගත්තේ නැති වුණාට සංඤීද වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු දෙන්නේ එහෙම තිබෙන්න පුළුවන් ආනන්ද කියලා. සියා ආනන්ද එහෙම සමාධියකුත් තිබෙන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ ඒක ස්ථිර කරනවා. ඊළඟට අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොමද ඒක වෙන්නේ කියලා, කොහොමද එහෙම තියෙන්න පුළුවන් කියලා තවදුරටත් අහනවා. අන්න එතකොට බුදු ප්‍රජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඉදානන්ද වික්ඛු එවං සංඤී හොති ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති එවං සංඤී චුකිලා විදිහට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ මෙහිලා ආනන්ද යම්කිසි භික්ෂුවක් මෙන්න මේ බඳු සංඥාවක් ඇති කරගන්න ඇතිව සිටිනවා. මොකද්ද? ඒතං සන්තං ඒතං පණ අපි මේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කරන පාඨය එතෙන්දී ඉදිරිපත් කරන්නේ. ඒතං සන්තං මෙවම ශාන්තිය, මෙවම ප්‍රණීතිය, එනම් සීල සංස්කාරයන්ගේ සංසිඳීම, සීලම උපදීන අතහැරීම දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. ඔන්න මොකයි සංඥාව එතකොට? ඊළඟට ඕක ප්‍රකාශ කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකට ඒක අනුමත කළා හොඳට අනුමෝදන් වුණා සතුටු ප්‍රකාශ කළා නමුත් ඊළඟට ගියා තවදුරටත් සරියුත් ස්වාමීන් වහන්සේ ළඟටත් ගිහිල්ලා අර ප්‍රශ්නේම විමසුවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිය බවක් කියන්නේ නැතුව සරියුත් ස්වාමීන් වහන්සේ හරියටම වචනෙන් වචන ගැලපෙන ආකාරයට ඒ විදිහටම පිළිතුරු දුන්නා එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එක්තරා විදිහේ ප්‍රීති වාක්‍යයක් වෙනි ප්‍රකාශනයක් කළා අච්චරියං ආවුසෝ අභුතං ආවුසෝ යත්‍රහි නාම සත්තුච සාවකස්සච අත්ථේන අත්ථං ජංජනේන ජංජනං සංසන්දිස්සති සමෙස්සති නවිග්ගහිස්සති යදිනම් අග්ගපදස්මි ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රීති වාක්‍ය ඒ පරිවර්තනය අපි ගත්තොත් මෙහෙමයි අච්චරියං ආවුසෝ අභුතං ආවුසෝ එවත්නි ඒ සරියුත් ස්වාමීන් වහන්සේට ඒ ප්‍රකාශ කරන්නේ එවත්නි මේක ආශ්චර්ය කාරණයක් මේක අද්භූත කාරණයක් කුමක්ද යම් කරුණක් පිළිබඳව ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ප්‍රකාශන අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය සම වෙනවා සංසන්දනය වෙනවා හොඳට සැසඳෙනවා සම වෙනවා එකිනෙක විරුද්ධ වෙන්නේ නැහැ කුමක් පිළිබඳවද යදිනම් අග්ගපදස්මි අග්‍රපදය නිර්වාණය පිළිබඳව දැන් එතකොට අපිට හොඳටම පැහැදිලි මේ කියන මේ සමාධිය මේක මේ අරහත් ඵල සමාධියයි නිවන් සමාධිය මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි සුළුපටු දෙයක් නෙවෙයි එතකොට මේ සමාධිය ගැනම අපි තව දුරටත් මේ සූත්‍ර රාශියක් තිබෙනවා අපි ඒ ඔක්කොම ගන්නව නෙවෙයි නමුත් වැදගත් හැටියට සැලකෙන කීපයක් ඉදිරියට ගන්නවා තවත් අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයම වෙනත් ආකාරයකින් විමසනවා ඒත් ඒ අංගුත්තර නිකායේ ඒකාදසම සූත්‍රයේන සූත්‍රයකයි සියානුකුහබන්තේ වික්ඛුනෝ තථාරූපෝ සමාධිපටිලාභෝ යථා චක්ඛුං මනසිකරේයන රූපං මනසිකරේයන සෝතං මනසිකරේයන සද්දං මනසිකරේයන ඝාණං මනසිකරේයන ගන්ධං මනසිකරේයන දිවං මනසිකරේයන රසං මනසිකරේය න කායං මනසිකරේයන පුට්ඨබ්බං මනසිකරේය න ඉදල න ආකාසණං චායතනං මනසිකරේයන විඥානං චායතනං මනසිකරේයන අකිඤ්චඤ්ඤායතනං මනසිකරේයන නීව සංඥායතනං මනසිකරේය න ඉදලෝකං මනසිකරේයන පරලෝකං මනසිකරේය යම්පිනං දික්ඛං සුතං මුත්තං විඤ්ඤාතං පත්තං පරිහිසිතං අනුවිචරිතං මනසා තම්පින මනසිකරේය මනසිච්ච පනකරේය ස්වාමීනි මෙහෙමත් සමාධියක් තිබෙන හැකේද භික්ෂුවකට කෙබඳුද මෙතන වෙනස් වෙන්නේ අර මනසිකරේය වචනයයි එයා ඒ වගේම මුලින් එන පද කීපෙක යම් කිසි වෙනසක් තියෙනවා න චක්ඛුං මනසිකරේය ඇස මෙනෙහි කරන්නෙත් නැහැ රූපය මෙනෙහි කරන්නෙත් නැහැ කන මෙනෙහි කරන්නෙත් නැහැ ශබ්දය මෙනෙහි කරන්නෙත් නැහැ නහය මෙනෙහි කරන්නෙත් නැහැ ගන්ධ සුවඳ මෙනෙහි කරන්නෙත් නැහැ දිව මෙනෙහි කරන්නෙත් නැහැ රස මෙනෙහි කරන්නෙත් නැහැ කය මෙනෙහි කරන්නෙත් නැහැ පොට්ටබ්බය මෙනෙහි කරන්නෙත් නැහැ ආකාසානංචායතන විඤ්ඤාණංචායතන අකිඤ්චඤ්ඤායතන ඒව සංඥානාසඤ්ඤා ඒක එකක්වත් මෙනෙහි කරන්නේ නැහැ මිලෝ මෙනෙහි කරන්නේ නැහැ පරලෝ මෙනෙහි කරන්නේ නැහැ අර දික්ඨ සුත මුත විඤ්ඤාත පත්ත පරිශීත අනුවිචාරිතම් මනසා කියාපු ඒ සියල්ලම ඒ කිසිවක්ම මෙනෙහි කරන්නේ නැහැ නමුත් මෙනෙහි කිරීමකුත් කරනවා එතකොටත් බුදු පියාණන් වහන්සේ ස්ථිර වශයෙන් ප්‍රකාශ කරනවා එහෙම තිබිය හැකි. ඊළඟට අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොමද එහෙම තිබෙන්නේ කියලා. එතකොට තමයි එතකට නැවතත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න ඉදානන්ද වික්කු මෙන්න මෙහෙම සංඥාවක් මෙහෙම මානසිකාරයක් ඇතම් වික්ෂුවකට තිබෙනවා. මොකද්ද? ඒතං සන්තං ඒතං පණීතං. අර නිවන පිළිබඳ කාරණයයි. මෙහෙම ශාන්තිය මෙහෙම ප්‍රණීතිය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම ආදී වශයෙන් ඒ පාඨියම නැවතත් ප්‍රකාශ කරනවා. දැන් එතකොට අපිට මේ ඉදිරිපත් වුණු සාධක අනුව මේක හොඳ අවස්ථාවක් අපි අර කලින් කලහ විවාද මීට දේශනා කීපයකට උඩදී කලහ විවාද සූත්‍රයේ එන මහා පුදුම විදියේ අමුතු විදියේ ගාථාවක් තේරුම් ගැනීමට සුළු ඉඟියක් විතරක් දීලා උපමාවකින් සුළු ඉඟියක් විතරක් දීලා අපි ඉස්සරහට තල්ලු කළා තේරුම් නොකළ දැන් අන්න ඒක තේරුම් ගන්න සුදුසු සූත්‍ර ප්‍රදේශවලට අපි මේ ඇවිල්ලා තිබෙන්නේ මොකද්ද ඒ ගාථාව න සංඤ සංඤීන විසඤ සංඤීනෝපි අසඤ්ඤීන විභූත සංඤී එවං සමේතස විභෝති රූපං සංඥා නිදානාහි පපංච සංඛා ඉන්න සංඤ සංඤී න විසඤ සංඤී ඒකේ අර්ථය සාමාන්‍ය වශයෙන් ආයි සැලකුවොත් සාමාන්‍ය ලෝකයා හිතන්නේ කෙනෙක් සංඥාව ඇතිව සිටින්න ඕන කියලා ඒ යම්කිසි සංඥාවකින් යුක්තව සිටිය යුතුයි කියලා හිතනවා නම් මේ කියන තැනැත්තා න සංඤ සංඤී ඒ බඳු වේ සංඥාවෙන් සංඤී වුණු පුද්ගලයෙකුත් නෙවෙයි න විසඤ සංඤී ඊළඟට අහන්න පුළුවන් එහෙනම් ක්ලාන්ත වෙලාද විසඤ වෙලාද එහෙමත් නෙවෙයි න විසඤ සංඤී ඊළඟට අහන්න පුළුවන් එහෙනම් සංඥාව කොහෙත්ම නැද්ද ඔය අසඤ තලයේ වගේ ඒකත් නෙවෙයි න අසඤ නෝපි අසඤී එහෙම ඊළඟට අහන්න පුළුවන් එහෙනම් සංඥාව ඉක්මවලාද ඒක නැති කළාද විනාශ කළාද විභූත සංඥා එහෙමත් නෙවෙයි න විභූත සංඥා ඒවං සමේතස විභෝති රූපං අන්න ඉබඳු ඉබඳු තත්වයකින් සමන්විත වූවටයි රූපය නැතිවෙලා නැති වෙන්නේ මක් නිසාද අවසාන පදයෙන් කියවෙන්නේ සංඥා නිදානාහි පපංච සංඛා ප්‍රපංච සංඛාවන් අපි ඒව ගැන කලින් විස්තර කරලා තිබෙනවා ප්‍රපංච සංඛාවන් සංඥාව නිදාන කොට ඇති හේිනි ඇති නිසාය දැන් එතකොට මේ ප්‍රකාශ කළ මෙතෙක් මේ ඉදිරිපත් කළ මේ සූත්‍ර වලින් කියවෙන්නේත් මෙන්න මේ විදිය තත්ත්වයක්. අපි ඒකට කෙටියෙන් සැලකුවොත් අර මේ සූත්‍ර වල සඳහන් වුණු අවධාරණාත්මක පාඨයෙන්ම පාඨයම එකට නිදසුන්. අර මුල් මුල්ම සූත්‍රය කියුණා අර එක එකක් පිළිවඳවත් ජන ජායති න ජායති කියාගෙන ගිහිල්ලා අන්තිමට කියවෙනවා ජායති චපන තම්පි නිස්සායන න ජායති හොම කියලා අන්තිමට ජායති චපන එසේද වුවත් ධානයකුත් වඩනවා ඊළඟට අර සංඥා ගැනත් කියුණා න පඨවින් නිස් න පඨනේම පඨවියන් පඨවිසඤ්ඤී ওই විදිහට කියාගෙන ගිහිල්ලා අන්තිමට තත්‍රාපින සංඤී සංඤීච පනාස අන්තිමට කියන සංඤීච පනාස නමුත් සංඤීද වෙනවා ඊළඟට අර මානසිකාර ගැන මෙනෙහි කිරීම ගැන කියාපු එකෙත් ඒ විදිහටමයි මානසිච පනකරි මෙනෙහිද කරනවා ඔන්න ඔයින් අපිට තේරෙනවා එතකොට මේ මෙතන නසඤ්ඤ සංඤී විසඤ්ඤ සංඤී ආදී වශයෙන් දැක්වූ මේ අවස්ථාව මහා ගැටළු විදිහට පෙනෙන පරස්පර විරෝධී වගේ අවස්ථාව තෝරගන්න ඕනේ ඔන්න ඔය අරහත් ඵල සමාධිය ආශ්‍රේණුයි එතකොට මෙතන මේ කියවිලා තිබෙන්නේ අරහත් ඵල සමාධියයි අර කලහ විවාද සූත්‍රය අර ගාථාවෙන් ප්‍රකාශ වෙලා තිබෙන්නේ ඒක ඊට අපට නිසකම මගේ හිතා ගන්න පුළුවන් එතකොට ඒක නිසාම තමයි අර අවසාන පදේ පපංච සංඛා කියලා කියන ඒ ගැඹුරු අර්ථවත් ප්‍රපංචයෙන් ඇති කර ගන්නා ලෝක ප්‍රඥප්ති ඒවා සංඥාවන් නිදාන කොටයි සංඥාවන් මුල් කරගෙනයි ඒවා ඇති වෙන්නේ ඒක නිසා තමයි මේ සංඥාව සමතික්‍රමණය කරන්න ඕනේ අපි අර ප්‍රකාශ කළේ සලායතනය සලායතනින් මිදෙන්න ඕන පස්සෙන් මිදෙන්න ඕන ආදී වශයෙන් ප්‍රකාශ කළෙත් ඒකයි. ඒ පපංච සංඛා ප්‍රහාණය සැලසෙනවා මෙන්න මේ කියාපු අවස්ථාවේදී. එතකොට මෙන්න මේ විදිහට අර ඒ ඡේදාශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවනි මේ අරහත් ඵල සමාධිය ඇති වැදගත්කම. මේක මේ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් වර්ණනා කරලා තිබෙන බව මෙන්න මේ සූත්‍රවලුත් අපට පැහැදිලි වුණා. දැන් මේ විශේෂයෙන්ම දැන් මෙතන කියන නසඤ්ඤ සංඤී නවිසඤ්ඤ සංඤී ආදී ගාථාවෙන් අපි ඒකේ මුල් පද දෙක කලින් අවස්ථාවක පොඩි නිදසුනකින් විතරයි අපි අර සිනමා උපමාවෙන්මයි අපි අන්තම් තීරුම් කරන්න උත්සාහ කළේ. ඒ කියන්නේ අර සිනමා දර්ශනයේ නරඹමින් සිටින අවස්ථාවේදී හිටිගමම්ම අර ආලෝකයක් සම්පූර්ණයෙන්ම ශාලාව ආලෝක වුණාම අර තැනැත්තාට අර ඇතුළත සිදුවෙන වෙනස් වීම නිසා කෙනෙක් ඇසුවොත් මේ තැනැත්තා දැන් මේ තැනැත්තා මේ චිත්‍රපටි බලනවද කියලා අන්න එතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මක් නිසාද අර චිත්‍රපටි සංඥාව ඕකෙරින් ඈත් වෙලා දැන්. ඒ සංඥාව නැහැ. ඊළඟට විසංඥ වෙලත් නැහැ. ඊළඟට ඒ කොහෙත්ම සංඥාව නැතුවෙත් නැහැ. නැති කළත් නැහැ. මහ පුදුම විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. ඒ තැනැත්තා ඇත්ත වශයෙන් බලාගෙන සිටින්නේ එක්තරා විදිහක හිස් බැල්මකින්. අන්නේ විදිහේ හිස් බැල්මක් ප්‍රකාශ කරන ගාථාවක් තමයි මෙතන. මේ රහතන් වහන්සේත් ඒ ශලායතන නිරෝධීන් අර ප්‍රඥා ප්‍රභාව මතු වෙලා අර විදිහට ලෝකේ ඒ සියලුම උපදීන් ශූන්‍ය බව වටහා ගත්තාම ඒ බැල්ම ඒ අරහත් ඵල සමාධියේ තිබෙන ඒ බැල්ම ඒක හිස් බැල්ම අර අර සිනමා දර්ශනය බලාගෙන ඉන්න පුද්ගලයාගේ වගේ ඒක සංඥාවේ කියලා කියන්නත් බෑ විසංඥේ කියලා කියන්නත් බෑ අසංඥේ කියලා කියන්න බෑ විභූත සංඥා කියලා කියන්න බෑ අන්නේ බඳු අවස්ථාවේදී තමයි වෙන එකක් තමයි මේ රූපකය පවා ඇතරන අතරූප අරූපාච සුඛ දුක්ඛා විමුච්ඡති කියලා අර කලින් දවසේ උදාන ගාථාවේ බාහ්‍ය සූත්‍ර උදාන ගාථාවේදී අපට හමු වුණු ඒවා තවදුරටත් පැහැදිලි වෙන මේක මේ විස්තර වලින් අර උපදීන ආදී අතහැරීම නිසා වෙන එකක් තමයි මේ කය මේ රූප අරූප ඒ සියල්ලම නැති වෙනවා ඒ වගේම සැප දුක් පවා නැති වෙනවා ස්පර්ශ නිරෝධයෙන් නිවන අවේදිත සුඛයක් කියලා කියන්නේත් ඔන්න ඕක නිසා එතකොට දැන් අපි අර ඒ හිස්බල්ම ගැන හිස්බල්ම සමහර විට මේ කතා කරන්නත් දෙයක් නොවේ කියලා හිතන්න පුළුවනි. නමුත් ඒක ගැන තමයි හුඟක් කියන්න වෙන්නේ. හිස්බල්මෙන් බලා ඉන්න කෙනෙක් කුමක් දිහාද බලාගෙන ඉන්නේ? එහෙම ඇහුවොත් අපි මොකද්ද කියන්නේ? හිස්බල්ම ඇත්ත වශයෙන්ම කොතනකවත් පිහිටලා නැහැ. අප්පතිට්ඨං. ඒකේ පැවැත්මක් නැහැ. අප්පවත්තං. ඒකට අරමුණක් නැහැ. කොතනකවත් හිටලා නැහැ. අරමුණක් නැහැ. අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්මණං. එතකොට දැන් මේ වචන කියවනකොට සමහරුන්ට සමහර විට සිහින්න පුළුවන් ඔය නිබ්බාන කියන ඔය ලොකුවට මේ තර්ක විතර්ක වලට හේතු වන සූත්‍ර. මේ රහතන් වහන්සේගේ අර බැල්ම හිස් බැල්මක් වන්නේ මක් නිසාද? අනිමිත්ත අප්පන්හිත ශුන්්‍යත කියන විමොක්ඛ. මෙන්න මේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම ඉහළම කෙළවරටම දියුණු කිරීමෙන් ලෝකේ අර මේක අරමුණ විනිවිද දකින බැල්මකින් දැන් බලාගෙන ඉන්නේ රහතන් වහන්සේලා. කොතනකද බලාගෙන ඉන්නේ කියලා කියන්න බැරි ඒකයි. අරමුණේ නිරෝධය දකින අරමුණ විනිවිද දකින බැල්මකින්. හරියට අර සිනමාවේ අර ඊට පස්සේ බලාගෙන ඉන්න හිස් බැල්ම බලන පුද්ගලයාට චිත්‍රපටියක් එකතු වෙන්නේ නැහැ. මක් නිසාද? අර සංස්කාර සමනය වෙලා, චිත්‍රපට සිනමා සංස්කාර සමනය වෙලා, සිනමා උපදීන් අතහැරිලා ගිහිල්ලා, සිනමාව පිළිබඳ තණ්හාව ක්ෂය වෙලා ගිහිල්ලා, සිනමාව පිළිබඳ ඒ විරාගය ඇති වෙලා, සිනමාව නතර වෙලා, ඊළඟට නිවිලා, අතුල නිවිලා. අන්න ඒක නිසා තමයි අර හිස් බැල්මකින් බලාගෙන ඉන්නේ. ඒක අනුසාරයෙන්ම අපිට හිතා ගන්න පුළුවනි, ඇත්ත වශයෙන්ම මේ යෝගීන් යෝගාවචරයන් වහන්සේලා ආරම්භ කරන්නේ සංස්කාර වලින්. ඒක නිසාම තමයි සබ්බ සංඛාර සමත කියලා තියෙන්නේ. මුලට දාලා තියෙන්නේ ඒකයි. ඒකෝට සංස්කාර වලින්මයි පටන් ගන්නේ. සංස්කාර වල උදේ සමුදේ පක්ෂය ඇතහැරලා නිරෝධ පක්ෂය බලන්න පටන් ගන්නවා. මේ සංස්කාර නිරෝධයේ කෙලවරම තමයි නිවන කියලා කියන්නේ. ඒක තමයි නිරෝධ කියන වචනේ සමහර විට කෙලින්ම නිවනට යොදලා තියෙන්නේ. එතකොට මෙතන කියන්නේ මේ පද සමූහය සාමාන්‍යයෙන් දැන් නිව දැන් මෙතන කියවුන නිසා මේ සූත්‍රවල නිවන අරමුණු කරගන්නවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මේකත් හරියට අර ඕලාරික අරමුණක් කියලා. දැන් ඇත්ත වශයෙන් ඒකයි වෙලා තිබෙන්නේ. නමුත් මේ අර ඒතං සන්තං ඒතං පණීතං ආදී පාඨයක් සංඥාව හැටියට, මානසිකාරය හැටියට, ධානය හැටියට යොදාගෙන තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඒක හරියට අර අපි මේ දේශනාවලදී හැමදාම කරන මේ ඒතං සන්තං පණීතං සජ්ජායනා වගේ එකක් නෙවෙයි. අපි එකෙන් හිතන්න අරගෙන අරහත් ඵල සමාධියේදී රහතන් වහන්සේලා වෙන මුකුත් කියන්නේ නැතුව ඒතං සන්තං ඒතං පණීතං කිය කිය දිගට ඉන්නවා කියලා. එහෙම නෙවෙයි මේක. මේක තමන් ලැබූ අර ප්‍රඥා ආලෝකයෙන් ලැබූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම පිළිබඳ ප්‍රත්‍යක්ෂයට, සියලු උපදීන් අතහැරීම, මේ ශරීරයත් ඇතුළු මේ සම්පූර්ණ පංචස්කන්ධය අතහැරීම පිළිබඳ ප්‍රත්‍යක්ෂයට, තණ්හාව ක්ෂය කිරීම පිළිබඳ ප්‍රත්‍යක්ෂයට, විරාගයට, නිරෝධයට, නිවීමට, ඒකට සිත පමුණුවා ගන්න බවයි එතනින් කියවෙන්නේ. ඒ නිවන් අරමුණු කරගන්නවා කියලා කියන්නේ ඒකයි. නිරෝධය අරමුණු කිරීම. මේක මහා මාරයට අල්ලගන්න බැරි විදිහේ මහා පුදුම තත්වයක් මේක. ඒක නිසා තමයි අර නන්දිය තේර ගාථාවේ, තේර ගාථාවේ වෙන හොඳ ගාථාවක් නන්දිය ස්වාමීන් වහන්සේ එකම ගාථාවයි එතන තිබෙන්නේ. ඒකක නිපාතේ ඕභාස ජාතං ඵලගං චිත්තං යස්ස අභින්නසෝ තාදිසං භික්ඛුං ආසජ්ජ කන්න දුක්ඛං නිගච්ඡසි. යම්කිසි භික්ෂුවකගේ සිත නිතරම ඕභාස ජාතද, ආලෝකමත්ද, ඵලගං කියලා කියන්නේ අරහත් ඵලයට ගිහිල්ලා නිතරම අරහත් ඵලයේ සමාධියම වැඩ සිටිනවද, තාදිසං භික්ඛුං ආසජ්ජ එවන්දු භික්ෂුවකට විරුද්ධකම් කරන්න ගිහිල්ලා කන්න දුක්ඛං නිගච්ඡසි. කන්න කියලා කියන්නේ මාරයා, කළුවා. ඔබ අමාරුවට වැටේ කියන එකයි. දුක්ඛ නිගච්ඡති. මාරයටවත් සොයා ගන්න බැරි තත්ත්වයක්. දෙවියන්ට, බ්‍රහ්මයන්ටවත් සොයා ගන්න බෑ අරමුණ. මාරයට කොහෙත්ම බෑ. ඒක නිසා තමයි මාරසේතම් පමෝහණං කියලා ප්‍රකාශ කළේ. මේ ඔක්කොම අරහත් ඵල සමාධියේ තියෙන ආශ්චර්ය, අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන මේ විමුක්ඛවල තියෙන ආශ්චර්යමත් ස්වභාවය. එතකොට මේන් අපිට පේනවා අර නිමිත්තක් නැති, අරමුණක් නැති, පිහිටීමක් නැති, පැවැත්මක් නැති මේ අරහත් ඵල සමාධිය ගැනයි ඔය නසඤ්ඤ සංඤා ආදී වශයෙන් දැක්ුවේ. ඒක ආරේ රහතන් වහන්සේලාගේ හිස් බැල්ම. මේ හිස් බැල්ම සමාහෙට දැන් මේක අපිට වෙනත් විදියකට තේරුම් කරනවා නම් සාමාන්‍යයෙන් බැල්මක්, කෙනෙකුගේ බැල්මක් ගිහිල්ලා පතිත වෙන තැනක් අරමුණක් තිබෙනවා. නමුත් මේක ඒ විදියට කල්පනා කරලා බලනවා නම් ඇත්ත වශයෙන්ම හරියට කියන්න පුළුවන් මේ චිතිජයක් නැති දර්ශනපතයක් කියලා. සාමාන්‍යයෙන් දර්ශනපතේ කෙලවර තිබෙන්නේ චිතිජයයි. දැන් මූදක් ළඟට ගිහිල්ලා බලනකොට, තැනිතලාවක් ළඟ ගිහිල් බලනකොට අහසත් පොළොවක් එකතු වෙන තැනට තමයි චිතිජය කියලා කියන්නේ. ලෝකයා සංගේ දර්ශනපතිය සාමාන්‍යයෙන් හැමතිස්සෙම චිතිජයක් තියෙනවා. රහතන් වහන්සේගේ මේ දර්ශනපතියේ චිතිජයක් නැහැ. ඒක නිසා තමයි අනන්තං කියන්නේ. විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං. අන්නේ බඳු වූ මේ හිස් බැල්ම අන්නේ බඳු වූ අනන්ත සංඥාවක්. ඉතින් මේකේ ඉන්නකොට මේකට සංඤී කියන්නත් බෑ ලෝක සංඥාවෙන්. මේක විසංඤී කියලා කියන්නත් බෑ, අසංඤී කියලා කියන්නත් බෑ, මේව සංඤී කියන්නත් බෑ. දැන් මේ අපි ප්‍රකාශ කළ කාරණාවලන තව දුරටත් එළිය වැටෙන. ඒ වගේම ඒ තෝරන්න බලාපොරොත්තු වෙන යම් සූත්‍ර කොටසක් තියෙනවා නම් ඒවටත් එළිය වැටෙන විදිහේ ගාථා දෙකක් අපි ඉදිරියට ගනිමු. ධම්මපදයේ අරහන්ත වග්ගයේන වටිනා ගාථා දෙකක්. යේසං සම්නිච්චයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාසේව සකුන්තාණං ගති තේසං දුරන්නයා. ඊළඟ ගාථාව යස්සාසවා පරික්ඛීනා ආහාරේ ච අනිසිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස යස්ස ගෝචරෝ ආකාසේව සකුන්තාණං පදං තස්ස දුරන්නයා. බොහෝ දුරට එක සමාන ගාථා දෙකක්. මුල් ගාථාවේ කියවෙන්නේ යේසං සම්නිච්චයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා. මේ ගාථා දෙකටම නිදාන වශයෙන් දැක්වෙන්නේ, ඒක නිදාන කතාව අපි අමුතුවෙන් කියන්නේ නැහැ, නිදාන වශයෙන් දැක්වෙන්නේ ඊටාම සුලභ සිද්ධියක්. මේ ආහාර වැඩිපුර මේ අහක යන විදියට රැස් කිරීම ගැන ආදී පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මේකෙන් බුදුරජාණන් වහන්සේ මතු කරන ධර්මය ඊටාම ගැඹුරු දෙයක්. යේසං සම්නිච්චයෝ නත්ති. මේ කියන්නේ රහතන් වහන්සේලාට, යේසං කියලා කියන්නේ එතන යම් රහතන් වහන්සේලාට සම්නිච්චයෝ නත්ති. රැස් කිරීමක් නැද්ද? මෙතන රැස් කිරීම කියලා කියන්නේ බඩු බාහිර ආදී ආහාර රැස් කිරීමක් නොවේ. ඒක පැත්තකින් කියනකොට කර්ම රැස් කිරීමක් කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් උපදි. උපදි උපාදාන රැස් කිරීමක්. උපචය සම්නිච්චයක් නැහැ. යේසං සම්නිච්චයෝ නත්ති. යේ පරිඤ්ඤාත භෝජන. ඒකත් සීමිත අර්ථයකින් සැලකුවොත් භෝජනය හොඳට අවබෝධ කරගෙන තිබෙනවා. ඒ භෝජනය කියන කෙනෙකුට ආහාර කියන අර්ථය ගත්තොත් වඩාත් පුළුල්. සතර ආකාරයේම ආහාර, කබලින්කාර ආහාර, පස්ස, මනෝ සංචේතන, විඥාන කියලා කියන ඒ ආහාරයන් පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගෙන තිබෙනවා. යේ පරිඤ්ඤාත භෝජන. ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඒ යම්බඳු රහතන් වහන්සේලාගේ ගොදුරු බිම, නියම ගොදුරු බිම කුමක්ද? ශුඤ්ඤත අනිමිත්ත. ශුඤ්ඤතයත් අනිමිත්තයත්. ආකාශේව සකුන්තාණං ගති තේසං දුරන්නය. ඔවුන්ගේ ගතිය අහසේ කුරුල්ලන්ගේ ගිය පාර වගේ සොයා ගන්න අමාරුයි. මෙතන මේ ගති කියන එක ගැනත් අපිට විශේෂයෙන් කියන්න සිද්ධ වෙනවා. මේ අටුවා මේවා තෝරන්නේ, ගති කියන එක තෝරන්නේ රහතන් වහන්සේ මිය, ඇත්ත වශයෙන් මේ ගාථාව තෝරන්නේ රහතන් වහන්සේ අපි කියමු මැරුණා කියලා. මැරුණට පස්සේ ගිහිල්ලා උපදින තැන, නැවත උපදීම උපදුණු තැන හැටියටයි මේ විග්‍රහ කරන්නේ. නමුත් මෙතන කියන්නේ ගිය පාර, අර මේ කුරුල්ලන් ගිය පාරයි පෙනෙන්නේ නැත්තේ. කුරුල්ලා ගිහිල්ලා නැවතුණු තැන නම් සමහර විට සොයා ගන්න පුළුවන්, ටිකක් මහන්සි වුණොත් ගිහිල්ලා කූඩුවක නම් තින්නේ නැති. නමුත් මෙතන කියන්නේ මේ ගති. ගති කියලා කියන්නේ ගිය මාර්ගය, ගිය පාර. එතකොට අහසේ යර කුරුල්ලන් යනකොට පාරක් ඉතුරු කරන්නේ නැති වගේ මේ රහතන් වහන්සේගේ මේ සමාධියේදී, පුදුම අරුම පුදුම සමාධියේදී මේකේ අරමුණක් නැහැ, පැවැත්මක් පේන්නේ නැහැ. ඉතින් මෙතන අර ගිහිච්ච පාරක් නැහැ, කුරුල්ලන් ගියා වගේම තමයි. ඊළඟට අනිත් ගාථාව කියන්නේ ඊට සමානයි අදහස. යස්සාසවා පරික්ඛීන ආහාරේ ච අනිස්සිතෝ. එතන ඒක වචනෙන් තිබෙන්නේ යම් රහතන් වහන්සේ කෙනෙකුගේ ආශ්‍රවයන් ක්ෂය වී තිබේද, සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලාද. යස්සාසවා පරික්ඛීන ආහාරේ ච අනිස්සිතෝ. ආහාරය පිළිබඳව නොඇල්මක් තිබේද, ඒවයි ආහාරය ඇලිලා නැහැ, තණ්හා වශයෙන් දෘෂ්ටි වශයෙන් ඒව ඇලිලා නැහැ. ඒකත් ගන්න පුළුවන් අපිට සතර ආහාරයම පිළිබඳ වුණත්. ආහාරේ ච අනිස්සිතෝ. ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ. යම් රහතන් වහන්සේගේ නියම ගොදුරු බිම ශුඤ්ඤතානි මිත්තේ වේද. ආකාශේව සකුන්තානං පදං තස්ස දුරන්නේ. ආහාරේ අහසේ කුරුල්ලන්ගේ පාසටහන් වගේ. එතන පදං කියලා කියන්නේ තන එතනත් පදං කියන එකේ මාර්ගය කියන අදහසක් තිබෙනවා. පාසටහන කියලා ගන්නත් පුළුවන්. එතනොත් අපිට පැහැදිලි වෙනවා මෙතන කියලා කියවෙන්නේ රහතන් වහන්සේ ගිහිච්ච තැන නෙවෙයි, ගිහිලා නැවතුණු තැන නෙවෙයි, මේ පදං. ඊළඟට මේ පදං තස්ස දුරන්නේ. දැන් මේ ගාථා දෙකේදී මේ අටුවාව තෝරන්නේ අර ගති කියන වචනයක්, පදං කියන වචනයක් තෝරන්නේ අර රහතන් වහන්සේලා ගිහිල්ලා නැවත උපන් තැන. මේ ඔක්කොම මේවන් ඉතුරු කරගන්නේ මොකක්ද? රහතන් වහන්සේගේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව පිළිබඳ ප්‍රශ්නයකට ඉඩක් ඉතුරු කර ගැනීමක් මේ කරන්නේ. නමුත් මෙතන මේ තියෙන ගැඹුරු රූපකාර්ථයක් මේ ගාථාවේ තිබෙන. ඉතාම ගැඹුරු රූපකාර්ථයක්. මෙතන මේ කියවන්නේ අර සමාධිය පිළිබඳවයි. මෙතන මේ කියන්නේ ගමන කියන්නේ මේ සාමාන්‍ය ලෝකයා හිතන ගමනක් නෙවෙයි මේක. මේ අර සිතේ ගමනයි. සිතේ ගමන වෙන අයගේ නම් සිතේ ගමන අල්ල ගන්න පුළුවන් ඒ අරමුණෝස්සේ, නිමිත්තෝස්සේ. මෙතන එහෙම කරන්න බෑ. දැන් මෙතන මේ ගාථාවේ වටිනා ආර්ථය මතු කරගන්න හොඳම මූලික පදය තමයි, යතුරු පදය තමයි මේ ගෝචර කියන එක. ගෝචර කියලා කියන්නේ ගොදුරු බිම. අපි හිතමු ගවයින් ගොදුරු බිම ගැන හැසිරෙනකොට ඒ ගවයින් ගියාද නැද්ද කියලා දැනගන්න පුළුවන් වන්නේ උන් ඉතුරු කර පාරෙන්, උන් ගිය පාරෙන්, අඩි පාරෙන්. අන්න ඒ වගේ දැන් ඒ ගෝචර කියන පදේ ගත්තොත් ඒකත් එක්ක හොඳට ගැලපෙනවා. මෙන්න මෙතන මේ අර රහතන් වහන්සේගේ ගොදුරු බිම, රහතන් වහන්සේලා ආහාර භුක්ති විඳට ශාරීරික පැවැත්මට උන්වහන්සේලාගේ නියම ගොදුරු බිම අරහත් ඵල සමාධියයි. යන්තම් ඉඩක් ලැබුණ හැටියට ඒ ගොදුරු බිමටයි වදින්නේ. අන්නේ ගොදුරු බිමට වැදුනහම දෙවියන්ට, බ්‍රහ්මීන්ට තබා මාරියටවත් සොයා ගන්න බෑ. ආකාශයේ අන්නේක නිසා තමයි අර අහසේ කුරුල්ලන්ගේ ගිය මාර්ගය වගේ ඒ රහතන් වහන්සේලාගේ අරහත් ඵලීය සමාධියට සම්වැදුණු රහතන් වහන්සේගේ ඒ ගිය මාර්ගය අල්ල ගන්න බෑ. අන්න ඒ අරහත් ඵල සමාධියට දැන් අනුපාදිශේෂ නිබ්බාන ධාතු, සෝපාදිශේෂ ආදිය ගැන අපිට තව ඉදිරියට කතා කරන්න තිබෙනවා. නමුත් මෙතෙන්දී වුණත් බොහෝ දුරට කරුණු පැහැදිලි වෙන්න ඉඩ තිබෙනවා. මක් නිසාද? රහතන් වහන්සේ අපි කියමු මැරෙනවා කියලා, මැරෙන අවස්ථාවේදී කෙරෙන්නේ ආයුක්ෂය වෙන මොහොතේදී මෙන්න මේ අරහත් ඵල සමාධියට සිත දමනවා. ඒ දැම්මට පස්සේ මාරයටවත් සොයා ගන්න බෑ. නැවත ඉපදීමකට ඉඩක් ඉතුරු වෙන්නේ නෑ. සියල්ලම අවසානයි එතනම. මෙන්න මේ නිවීමයි එතකොට මෙතන මේ කියවෙන්නේ. මේ නිවීම මේක මේ පරලෝකදී ලැබෙන දෙයක් පමණක් නෙවෙයි, මෙලෝදීම ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබෙන නිවීම. රහතන් වහන්සේ එදිනදා ජීවිතයේ දිත්තනම් සුඛ විහාර වශයෙන් වගේ මේ දිත්තේව ධම්මේ මේ අරහත් ඵල සමාධියට සම්වැදිලා ඒ ලබාගත් වූ අනුත්තර විමෝක්ෂයෙන් මගින් ලබාගත් වූ උතුම් පරම ශාන්ත ඒ නිර්වාණ සුඛය භුක්ති විඳිනවා. එතකොට අපි අද මෙතන නිම කරන දේශනය එක්තාවතාවට අම්හිහි නැත්නම් සදන් සම්පේ දේවා.